budeme prasně hende.
සෑම දරුවෙකුටම විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම රජයක වගකීමක් වෙනවා. කෙසේ නමුත් මෙරට අධ්‍යාපනයේ පවතින විවිධ භෞතික හා මානව සම්පත් හිඟතාවය ඌන උපයෝජනයේ හේතුවෙන් සැමට ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් එක හා සමාන අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ අධ්‍යාපන ඇමතුමත් ඒක පිළිගන්නවා. එමෙන්ම ලෝකයේ දියුණුවත් සමග වෙනස් වන අධ්‍යාපන ක්‍රමයන්ට සමගාමීව මෙරට අධ්‍යාපනයද සැබවින්ම වෙනස් වීමකට භාජනය යුතු වෙනවා. එනිසා මේක ජාතික වැදගත්කමකින් ප්‍රශ්නයක් හැටියට ගරු අධ්‍යාපන ඇමතුමාට මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරනවා. මෙරට මධ්‍යම රජයට අයත් පාසල් 396ක් පළාත් පාසල් 9700ක් වශයෙන් සමස්ත රාජ්‍ය පාසල් සංඛ්‍යාව 10096ක් වෙනවා. මම හිතන්නේ ඔබතුමත් ඔය සම්පූර්ණ පාසල් ප්‍රමාණය මෙයයි කියන එක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. මම ඔබතුමාට මතක් කරන්නට ඕන අර මම මේකට ඇතුළු කරේන අර 120 බෝඩ් ලෑලි ගහපු ජාතික පාසල් ටික මතකයිනේ? නෑ නෑ, ඔබතුමා එකට සම්බන්ධ නෑ, මේ ආණ්ඩුව සම්බන්ධයි. බෝඩ් ලෑලි ගහුවනේ ජාතික පාසල් කීපයකට බෝඩ් ලෑල්ලට මේ වෙන් කරලා 120ක් අපරාධ සුහුරු පන්ති කාමර දෙකක් දෙන්න තිබ්බා. කෙසේ වෙතත් එම සමස්ත පාසල් අතුරින් උසස් පෙළ සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ලබන පාසල් සංඛ්‍යාව කොපමණද? එයින් කොපමණ පාසල් සංඛ්‍යාවක් උසස් පෙළ ගණිතය විද්‍යාව සහ තාක්ෂණ වේදේ යන අංශ සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේද යන්න අධ්‍යාපන කලාප වශයෙන් වෙන්වෙන්න සහ මුළු ගණන වශයෙන් වෙන්වෙන්න ලබා දෙන්න පුළුවන්. එම පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොයසේ නම් එම අංශයන්ගෙන් උසස් පෙළ ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා රජයේ ගෙන ඇති පියවර මොනවාද? පාසල් විෂය නිර්දේශය තුළ තොරතුරු තාක්ෂණ විෂය ප්‍රධාන විෂයක් හර විෂයක් වශයෙන් සලකන්නේ. එසේ නම් 6-13 ශ්‍රේණි දක්වා පමණක් මෙම විෂය ඉගැන්වීමේ කටයුතු සිදු කරන්නේ මන්ද? දැන් ඇමතිතුමා ඔබතුමා දන්නවා තරුහතේ හෝටල්වල විවිධය ගිහිල්ලා කියනවා රටේ ඩිජිටල් පරිවර්තන යුගයක් ක්‍රියාත්මක කරනවා, රටේ ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරනවා. හැබැයි තවම බැරි වුණා අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණය කියන විෂය 1-13 විෂයක් කරගන්න බැරි වුණා. 1-13 විෂයක් කරගන්න බැරි වෙලා තරුහතේ හෝටල්වල ගිහිල්ලා කියනවා ඩිජිටල් විප්ලවය රටේ ක්‍රියාත්මක කරනවායි කියලා. ඒ නිසා මන් දන්න ඔබතුමා මේ විෂය ගැන හොඳාකාරම දන්නවා. මන් දන්නේ ඔබතුමාට බහදාවක් තියෙනවද කියලා මේ තොරතුරු තාක්ෂණය 1-13 විෂයක් බවට පත් කරන්න. ඉතින් මං අහන්න කැමති සුහුරු රටක් ගොඩනැංවීම සඳහා සෑම ශ්‍රේණියකදීම තොරතුරු තාක්ෂණ විෂය ඉගෙනීම බලාත් වැදගත් කියලා රජය පිළිගන්නේ නැද්ද? මන් දන්න රජය පිළිගන්නේ නැහැ. මං ඔබතුමාගෙන් අහන්න කැමති අඩුම ගානේ ඔබතුමා පිළිගන්නෝනේ. ඔබතුමා පිළිගන්නවා මේක 1-13 වෙන්නට ඕන. හැබැයි 6-13 තමයි ක්‍රියාත්මක වෙන්නේ. එසේ නම් ඒ සඳහා ඉදිරි වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළින් අවශ්‍ය පියවරගෙන ඇද්ද? එසේ තිබෙනවා නම් ඒ මොනවාද? පසුගිය වසර 5 තුළ විෂයමාලා සංවර්ධන පුහුණු වෙනුවෙන් විදේශ ආධාර වශයෙන් ලැබුණු ව්‍යාපෘතීන් කවරේද? එම එක් ව්‍යාපෘති සඳහා කෙතරම් මුදලක් වැය කළේ? එම පුහුණු සැසිවල සම්පත්දායක ගුණාත්මක භාවය පුහුණුලාභීන් විසින් දැනුම උකහා ගැනීමේ ප්‍රමාණය වැය කළ මුදල් ප්‍රමාණයන් හා සැසඳීමේදී ප්‍රමාණාත්මක බවට අමාත්‍යංශයේ සතුව අගෙයීමක් තිබේද? එසේ අගෙයීමක් තිබෙනවා නම් ඒ කුමක්ද? වැටුප් විෂමතාවය පාසල් උපකරණ මිල ගණන් වැඩිවීම පාසල් නඩත්තු කටයුතු සඳහා නිසි ප්‍රතිපාදන වෙන්නවීම ආදී ගැටලු කිහිපයක් මූලික කරගනිමින් සමස්ත පාසල් ගුරුවරු සති දෙකක අකුරට වැඩ කිරීමේ වෘත්ති ක්‍රියාමාර්ගයක් දියත් කළා. මෙම ගුරු සේවයේ වැටුප් විෂමතාවය අවම කිරීම සඳහා කමිටු නිර්දේශය මත ලබා දීමට නියමිතව ඇති ඉතිරි 3/2 කොටස නිශ්චිතවම රජය ලබා දීමට කටයුතු කරන්නේ කවදා නිසාද? දැන් ඔබතුමාම හොඳින් දන්නවා, මම හිතන්නේ 254,000ක් පමණ අපේ රටේ ගුරු පරපුරක් ඉන්නවා. ඒ අයගේ වැටුප් විෂමතාවය බරපතල ගැටලුවක්. ඒ නිසා වැටුප් විෂමතාවය පිළි අරගෙන ලබා දුන්නු තුනෙන් දීමනාවේ තුනෙන් එකේ ඉතිරි තුනෙන් දෙක ලබා දෙන්නට ඇයි ඔබතුමාලා කටයුතු කරන්නේ නැත්තේ? ඒ වගේම ඔබතුමා දන්නවා විදුහල්පතිවරුන් ඉන්නවා 12,000 13,000 අතර ප්‍රමාණයක්. ඒ අයගෙත් වැටුප් විෂමතා ප්‍රශ්න තියෙනවා. ගරු අමාත්‍යතුමනි, අනද්යන ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන ශාස්ත්‍රයේ නියලී සිටින සංවර්ධන නිලධාරී සහ අධ්‍යාපන පරිපාලන මේ කොටස් හතේම බරපතල ගැටලු තිබෙනවා. ඒ නිසා ඒවට පිළියම් ලබා දෙන්නේ කවදද කියන එක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ගුරු පුරප්පාඩු පිරිවීම සඳහා මෙම වසරේදී පළාත් වශයෙන් කොපමණ සංඛ්‍යාවකට නවපත්වීම් ලබා දී තිබේද? එම එක් එක් පළාත්වල අධ්‍යාපන කලාප මට්ටමින් තවත් කොපමණ ගුරු හිඟයක් පවතීද යන්න සවිස්තර වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? එම පුරප්පාඩු සඳහා නවපත්වීම් ලබා දී අවසන් කිරීමට රජයේ අපේක්ෂා කරන්නේ කවදාද? දැන් ගරු අමාත්‍යතුමනි, ඔබතුමාම හොඳින් දන්නවා මේ ගුරුවරුන් පත්කර ගැනීමේ ක්‍රියාවලිය තුළ ඉතාමත්ම බරපතල අඩුපාඩුකම් ඌනතාවයන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. දැන් බලන්න දකුණු පළාතේ ප්‍රශ්නේ ඔබතුමා හොඳින් දන්නවනේ. සම්පූර්ණයෙන්ම ප්‍රශ්නය මහා ගැටලුවක් කරගෙන පළාත් මට්ටමින් බරපතල ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා මොකක්ද මේ ප්‍රශ්න විසඳන්නට මේ බඳවා ගැනීමේ ක්‍රියාදාමය? සමහර තැන්වල ප්‍රතිඵල නිකුත් කරන්නේ, සමහර තැන්වල ලකුණු ටික පෙන්වන්නේ. මෙන්න මේ තියෙන අවිධිමත් භාවය निराකරණය කරන්නට මම දන්න ඔබතුමාට මධ්‍යම ආණ්ඩුවේ හරහා කළ හැකි සීමාව සීමා සහිතයි. නමුත් යම් කිසි මැදිහත් වීමක් කරලා මේ සිදුවෙන අකුපිතතාවයන් වලට විසඳුමක් ලබා දීම ඔබතුමාන්ලාගේ යුතුකමක් හැටියට අපි හිතනවා. ඒ නිසා ඒ ක්‍රියාත්මක කරන්නට කවදද කටයුතු කරන්නේ? අධ්‍යාපන අනධ්‍යන සේවයේ අදවන විට කොපමණ පුරප්පාඩු සංඛ්‍යාවක් පවතීද? එම පුරප්පාඩු පිරවීම සඳහා රජය මේ වන විට පියවරගෙන තිබේද? පසුගිය දිනවලදී අධ්‍යාපන අනධ්‍යන සේවකින් විසින් සිය වෘත්ති අයිතීන් වෙනුවෙන් සිදු කළ වැඩ වර්ජනයේදී මතුවූ ගැටලුවලට රජය ලබා දී ඇති විසඳුම් කවරේද? දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් හඳුනාගෙන ඇති බව පසුගිය වසරේදී විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එම හඳුනාගත් ගොඩනැගිලි අතුරින් කොපමණ සංඛ්‍යාවක් අදවන විට ප්‍රතිසංස්කරණය කර අවසන්ද? තවත් කොපමණ සංඛ්‍යාවක් අනතුරුදායක තත්ත්වයේ පසුවේද? මේ වසර තුළ ඒවාද ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු කර තිබේද? එසේ සිදු කර නොමැති නම් මොකක්ද ඒවට හේතු? සමස්ත රජයේ පාසල් අතුරින් ජල හා විදුලිය පහසුකම් නොමැති පාසල් කොපමණ සංඛ්‍යාවක් පවතිනවද කියන එක හඳුනාගෙන තිබෙනවා. එම පාසල් සඳහා ජල හා විදුලිය පහසුකම් ලබා දීම සඳහා රජයේ දියත් කර ඇති වැඩපිළිවෙල කුමක්? පසුගිය දෙවසර තුල විදුලි ගාස්තු නොගෙවීම මත විදුලිය කප්පාදු කළ පාසල් පිළිබඳ තොරතුරු රජයේ සතු වේද? එසේනම් එම තත්ත්වය විසඳීම සඳහා අමාත්‍යංශය විසින් සිදු කර ඇති මැදිහත් වීම හේබදුද? මම බලාපොරොත්තු වෙනවා ගරු අමාත්‍යතුමාගෙන් මේ අහපු ප්‍රශ්න වලට ඔබතුමාගේ විධිමත් පිළිතුරු ටික දැන් ලැබෙයි කියලා. ස්තුතියි.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා, මේ ප්‍රශ්නාවලිය ඇසීම පිළිබඳව මම එතුමාට ස්තුතිවන්ත වෙමි. මීට පෙර අවස්ථාවේ කීපයකදී මම සමහර ප්‍රශ්න කොටස් වලට උත්තර දීලා තිබ්බා. නමුත් මටත් අවස්ථාවක් ලැබෙනවා මේ ප්‍රශ්න වලට උත්තර දීම සඳහා. පළවෙනි ප්‍රශ්නයේ පිළිතුරු උසස් පෙළ සඳහා ගැනීම කටයුතු සිදු කරන ලබන මුළු පාසල් සංඛ්‍යාව 2396ක්. ගණිතාංශයේ ගැනීම කටයුතු සිදු කරන ලබන පාසල් සංඛ්‍යාව 931ක්. උසස් පෙළ විද්‍යාංශයෙන් ගැනීම කටයුතු සිදු කරන ලබන පාසල් සංඛ්‍යාව 528ක්. අධ්‍යාපන කලාප වශයෙන් අදාළ පාසල්ලා සිසුන් සංඛ්‍යාව ඔබතුමාගේ පරිශීලනයට මට එවන්න පුළුවන් ඇමුණුම එකෙහි දීර්ඝ ලේඛනයක් තිබෙනවා. දැන්ට පවතින විශාල පාසල් සංඛ්‍යාවක ඉතාමත් අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින අතර සිසුන්ට ළඟාවිය හැකි ආකාරයට මේ කටයුතු ප්‍රතිසංස්කරණය යටතේ අපි යෝජනා කරලා තියෙනවා. ගරු කථානායකතුමනි, අපේ රටේ සමස්ත පාසල් 10096 රජයේ අපි දැන්ට තින්නේ කලාප 100යි. මේ කලාප 121ට අපි යෝජනා කරලා තිනෝ වැඩි කරන්න. උදාහරණයක් ගත්තොත් කොළඹ නගරයේ තියෙන කොළඹ කලාපයේ පාසල් 144ක් තියෙනවා. මේ 144න් පාසල් 21ක් ජාතික පාසල්. තව පාසල් 20ක් තිබෙනවා රජයේ ආධාර ලබන හෝ පෞද්ගලික පාසල්. ඉතුරු සියල්ලම පළාත් පාසල්. දැන් සමස්ත පාසල් 144ම කොළඹ නගරේ සිසුන් ඉන්නවා 190,000ක් පමණ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙතන ගුරුවරු ඉන්න 12,000ක් මේ කොළඹ කලාපයේ පාසල් මං කිව්ව සංඛ්‍යාවේ සේවය කරන. එතකොට 1996 ඔය කොළඹ කොම්පණි වීදි නවලොක රෝහල ඉස්සරහා තියෙන අලික්බාල් විද්‍යාලයේ පිටිපස්සේ සාරිපුත්ත විද්‍යාලය කියලා එකක් තිබ්බා. මම එදා ප්‍රධාන ඇමතිවරයාට එදා හදපු කලාප කාර්යාලය තමයි තාම තියෙන්නේ. මේ කලාප කාර්යාලයෙන් 12,000ක් ලිපිගොනු හැන්ඩල් කරන්න ඕන. මේක ප්‍රායෝගික නෑ. ඒ නිසා අපි යෝජනා කළා මැද කොළඹ උතුරු කොළඹ එක කලාපයක් හැට අරගෙන බොරැල්ල නැගෙනහිර කොළඹ බටහිර කොළඹ කලාපයක් හැටියට අපි තිඹිරිකස් සෑය ප්‍රදේශයට ගෙනියන්න. ඒ කටයුතු සිදුවමින් පවතින මේ පරිපාලනමය ප්‍රතිසංස්කරණ හැටියට මම උදාහරණයක් කිව්වේ කොළඹ දිවයින පුරාම දැන් තියෙන කලාප 120ක් වෙන මැපින් කළා අවසාන. සියලුම පළාත් අධ්‍යක්ෂකවරු ආණ්ඩුකාරවරු දැනුවත් කළා අවසාන. අමාත්‍ය මණ්ඩල සංදේශයේ අනුමැතිය අරගෙනත් ඉවරයි. ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ අනුමැතියත් අපි අරගෙන තිනවා. ජනවාරි මාසේ පළවෙනිදා වෙනකොට මේ කලාප මේ ආකාරයෙන් පුළුල් වෙනවා. මේ හැම කලාපයක් තුළම අද තිනවා කොට්ටාස සංඛ්‍යාවක්. ඒ කොට්ටාස සංඛ්‍යාව පරිවර්තනය වෙනවා පාසල් මණ්ඩල බවට. ස්කූල් බෝඩ්ස්. පාසල් මණ්ඩල 350ක් වෙනවා අර 128. මේ ස්කූල් බෝඩ් එකකට අයිති වෙනවා ක්ලස්ටර්ස්. පාසල් පරිෂද 1250. හැම පාසල් පරිෂදයකම ප්‍රමුඛ පාසල් එකක් හෝ දෙකක් තියෙනවා. ප්‍රමුඛ පාසල් කියලා කිව්වේ විෂය ධාරා සියල්ලම 6න් ඉහළ ද්විභාෂා තියෙන පාසල් බවට මේව පරිවර්තනය වෙනවා. මම මේ කිව්ව විද්‍යා ගණිතාංශය තාක්ෂණවේදී උගන්වන පාසල් සංඛ්‍යාව දැන් තියෙනව සංඛ්‍යාවට වඩා ඉතාම සල් ප්‍රමාණයකින් වැඩි වෙනවා යම් පරිෂදයක් තුල. දැන් තින්නේ උසස් පෙළ තියෙන පාසල් 2396යි. ඒ 931ක් තමයි ගණිත විද්‍යා විෂය ධාරාව තියෙන්නේ. මේක අපි 1250කින් ආරම්භ වෙනවා ජනවාරි වෙනකොට. එතකොට මේක සමානයි එදා කන්නංගර සංකල්පේ මධ්‍ය විද්‍යාල 54ක් හදනකොට යාපනයේ තිබුණා, මඩකලපුවේ තිබුණා, උඩරටත් තිබුණා, දකුණේ තිබුණා, හැම තැනම තිබුණා 54ක් මධ්‍ය විද්‍යාල. මේ එදා තිබිච්ච ජනගහණය වගේ අද තුන් ගුණයක් ජනගහණය වැඩි වෙලා තිනවා, සිසු ජනගහණයත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අදට ගැලපෙන ව්‍යුහයක් දැන් අපි ක්‍රියාත්මක කරලා තින්නේ. මේ ව්‍යුහය සකස් කිරීම තුළින් තමයි අපිට මේකට නිශ්චිත විසඳුමක් දෙන්න පහසු වෙන්නේ. ඒතර ක්ලස්ටර්ස් 1250 තියෙන්නේ වැඩි හරියක් ප්‍රයිමරි පාසල්. ක්ලස්ටර් එක පාසල් 8ක් තිනවනවා නම් 8න් ප්‍රමුඛ පාසල් එකක් හෝ වැඩි ගණනක් තිනවා. වලට දෙකක් වෙනවා. 1AB 1C. අනිත් පාසල් තියෙනවා ටයිප් 2 පාසල් දෙකක් විතර. ඒ කියන්නේ 1 11. එතනින් පස්සේ තියෙන්නේ ප්‍රයිමරි පාසල් 4ක් හෝ 5ක්. එතකොට ඊටාම සීමිත වපසරියක් තුල පහේ පන්තියෙන් අවසන් වෙන දරුවන්ට 6 ශ්‍රේණියට යන පාසල් තියෙනවා ඒ ආසන්න ප්‍රදේශයේ. ඒ විතරක් නෙවෙයි මේ 1250 කේන්ද්‍රගත කරගෙන තමයි ප්‍රමුඛ පාසල් හැටියට ඒ ස්කූල් බෝඩ් එකෙන් සිදුවෙන අධීක්ෂණයේ සහාය කටයුතු සිදුවෙන්නේ. ඒ නිසා මේ වැඩපිළිවෙල ගරු කථානායකතුමනි ලෝකේ ස්ටෙම් අධ්‍යාපනය පටන් ගත්තේ 2000. 1999 ඇමරිකා එක්සත් ජනපදයේ නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් එකෙන් කළා සමීක්ෂණය. ඒ රටේ අවුරුදු 15ක දරුවන් අරගෙන ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක සමීක්ෂණය කළා. ගණිතය, භාෂාව, ගණිතය විද්‍යාව සහ භාෂාව. ඒක ප්‍රතිඵලත් එක තමයි ස්ටෙම් එඩියුකේෂන් එක පටන් ගත්තේ ඒ රටේ. අද වෙනකොට ලෝකේ රටවල් 100ක ස්ටෙම් එඩියුකේෂන් එක ව්‍යාප්තලා තියෙනවා. මොකද ස්ටෙම් කියන්නේ සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, ආර්ට්ස්. සමහරවිට ඉංජිනේරින් ඇන් ටෙක්නොලොජි. ඒතර ස්ටෙම් එක. හැබැයි ක්‍රමානුකූලව මේක ව්‍යාප්ත වෙගෙන යනකොට මේකට ඒකත් එකතු වෙනවා. දැන් මේකට කියන්නේ ස්ටීම් එඩියුකේෂන්. සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, ආර්ට්ස්, මැතමැටික්ස්. ඒ ආර්ට්ස් කියන එකෙන් වාණිජ සහ කලා විෂයන්, సౌందర్య විෂයන් නියෝජනය වෙනවා. මෙතෙන්දි මොකද්ද කරන්නේ? න්‍යායාත්මකව කියලා දෙන්න දේ දරුවන්ට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හැටි කියලා දෙන්න. දැන් ඕක තමයි අඩු වෙලා තිබ්බේ අපේ රටේ. ඒ නිසා අපි මේ STEAM education එක මුසු කරලා තිනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක. දැන් මම ඉස්සරහට ඉතුරු ටිකට පිළිතුරු දෙන්නම්. මීට සති දෙකකට පෙර ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තාක්ෂණ වේදේ සහ විදේශ භාෂා තියෙන උපාධිධාරීන් සමස්ත ලංක 65 දුම්පත් කැඳවලා ගුරු සේවා ව්‍යවස්ථානුව 1700කට පත් වීම දුන්නා. ගරු කථානායකතුමනි, දින 14කින් පස්සේ බැලුවාම 462ක් පත් වීම බාර අරගෙන මේ රැකිය නැහැ කී කී ඉන්නවා. උපාධිධාරී දෙවෙනි ශ්‍රේණියට දුන්න පත් වීම 462ක් පත් වීම බාර අරන්නේ නැහැ. ඇයි? වවුනියාවේ මඩුගන්ධ ජාතික පාසලට යවුවාම පත් වීමට යන්නේ නැහැ. උහනට යවුවාම යන්නේ නැහැ. බදුල්ලේ ඌව පළාත ගියොත් පාසලකට යන්නේ නැහැ. මේක හරි ප්‍රශ්නයක්. ඒ ප්‍රදේශවලින් විද්‍යා උපාධියෙන් බිහි වෙන්නේ නැහැ. එහෙනම් ඒ දරුවන්ට විද්‍යා අධ්‍යාපනය ඉගෙන ගන්න නම් අපි සමස්ත ලංක 65 දුම්පත් කැඳවලා යවන්න ඕනේ. ඉතින් මේ ප්‍රායෝගික ප්‍රශ්නත් එක්ක තමයි අපි මේක කරගෙන යන්නේ. හැබැයි ඒ 462 වෙනුවට දැන් අපි තව ඊළඟ ලකුණු තියෙන 462 විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලලා තියෙනවා. දැන් කරුකතා නායකතුමනි, මේ උපාධාරින් බඳව ගන්නකොට අපි විභාගයක් තියෙනවා, IQ ටෙස්ට් එකක්. ඒ IQ ටෙස්ට් එකේ ලකුණු අනුව විෂය වර්ග අනුව තමයි අපි කැඳවන්නේ ඒගොල්ලෝම සම්මුඛ පරීක්ෂණයට. හැබැයි IQ ටෙස්ට් එකේ ප්‍රතිඵල අපි නිකුත් කරන්නේ සම්පූර්ණ පරීක්ෂණය අවසන් වෙනකම්, ඉන්ටර්වයුව එක. මොකද හේතුව යම් යම් බලපෑම් කරන්න පුළුවන් පැනල්ස් වලට. දැන් පැනල් එකෙන් ඉන්ටර්වයුව කළාන් පස්සේ තෝරගන්න ඕනේ. ඉන්ටර්වයුව එකේදී තමයි දන්නේ උපාධියේ උපාධි සහතිකයත් එක්ක දෙනවා ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. ට්‍රාන්ස්ක්‍රිප්ට් එකෙන් තමයි දැනගන්න පුළුවන් පළවෙනි වසර, දෙවන වසර, තුන්වන වසර උපාධියේ හැදාරපු විෂය ධාරා. එක එක විෂයන් මොනවද කියන එක. දැන් ෆුඩ් ටෙක්නොලොජි කරපු එක්කෙනෙක් එන්න පුළුවන් රසායන විද්‍යාව උගන්න. හැබැයි බෑන්. රසායන විද්‍යාව අනු විෂයක් හැට තියෙනවා. හැබැයි ෆුඩ් ටෙක්නොලොජි එකේ කෝ සබ්ජෙක්ට්ස් එක නෙමෙයි. ගුරු සේවා ව්‍යවස්ථානුව උපාධියේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක බැලුවාම හදාරපු විෂයන්ගෙන් තුනෙන් එකක් තියෙනුනේ පාසලේ උගන්නන විෂය. නැත්තම් කොහොමද උගන්නන්නේ? උදාහරණයක් හැටියට මා මුණ ගැහෙන්නවා නීති උපාධියෙන් 4 දෙනෙක්. සති දෙකකට කලින්. නීති උපාධියත් කළා තියෙනවා, නීතිඥ විභාගයත් කළා තියෙනවා. ඒගොල්ලන්ට ගුරුපත් වීමක් කියලා නෑ. මං කව ගන්න ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. කිරියල්ල මැතිතුමා දන්නවා පළවෙනි අවුරුද්දේ විෂයන් 5යි. රෝමන් ලෝ, හරි, ලීගල් හිස්ටරි, මේව තමයි එන්නේ. හරි, ඊළඟ අවුරුද්ද ගත්තා. දැන් අපි දන්නවනේ කරන විෂයන් ටික. කන්ස්ටිටියුෂන් ලෝ, ක්‍රිමිනල් ප්‍රොසීජර්, සිවිල් ප්‍රොසීජර්, එවිඩන්ස්, ඔය විදිහට කරනවා. මං ඇව දැන් ඔය ළමයි මට කියන්න පාසලට උගන්වන්න දැම්මහම මේකේ කොයි විෂයද දැන් උගන්වන්නේ පාසල් දරුවන්ට? නෑ, අපිට සිවික්ස් උගන්වන්න පුළුවන්. මං කෝ සිවික් කියලා සබ්ජෙක්ට් එකක් අද නෑ පාසලේ. සමාජ අධ්‍යයනයේ තියෙන. ඒතර ඔබේ ඉගෙනගත්ත විෂයන්ගෙන් තුනෙන් එකක් තියෙනවද පාසලේ උගන්වන විෂය? නෑ, අපිට පොලිටිකල් සයන්ස් උගන්වන්න පුළුවන්. මං කිව්වා පොලිටිකල් සයන්ස් උගන්වන්න නම් කලා උපාධිය තියෙනවා මේ 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 විෂය. මේ ඒක කළා නෙවෙයිනේ. දැන් ගරු කථානායකතුමනි, මේක තමයි ප්‍රශ්නේ. උපාධියක් කළාම ඇවිල්ලා ඕනෙම උපාධියකින් පාසල් උගන්වන්න බෑ. අපි දන්නේ නැහැ විභාගේ ලකුණු ගත්තට ට්‍රාන්ස්ක්‍රිප්ට් එක බලනකන් තියෙන විෂය හදාරපු විෂයන් මොනවාද කියලා. ඉතින් මං එයාට කිව්වා ඕගොල්ලන්ට විතරක් නෙවෙයි මටත් බෑ ගුරු වෘත්තියට යන්න. ඇයි? නීති උපාධියක් කළා නොකලෙජ් එකේ පාස් වුණයි කියලා පාසලේ ගිහිල්ලා උගන්න විෂයක් නැහැනේ. මේක සරලව තේරෙන්නේ නැහැ. මේක තමයි ප්‍රශ්නේ. උපාධියක් ගත්ත පමණින් වැඩක් නැහැ. IQ එක තියෙන්න ඕනේ. ඉතින් මම කිව්වේ මෙන්න මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්නාව. ඉතින් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර අපි STEM education, දැන් STEAM education එක ප්‍රවර්ධනය කරනවා National Science Foundation එක. අපි සංගම් හදලා තිනවා, ගුරුවරු බඳවාගෙන යනවා. ගුරුවරු බඳවාගෙන සති දෙකක පුහුණුවට මේ දවිලෙන්දා අගෝස්තු 2 ඉඳලා පටන් 20 පටන් ගන්නවා. පිට සියල්ලම ඒගොල්ලෝ පුහුණු කරන්න පන්ති කාමර වලට ගිහිල්ලා නිසි ආකාරයෙන් පාඩම් සටහන් කරලා උගන්වන විදිය කියලා දෙන්න. මොකද ඒත් නෝ අධ්‍යාපන මනෝවිද්‍යාවත් එනවා. දෙවෙනි ප්‍රශ්නේ පාසල් විෂය නිර්දේශය තුළ තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් ප්‍රශ්නෙත් ඉන්නේ. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම සාමාන්‍ය අධ්‍යාපනයේ තල තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රයිමරි එඩියුකේෂන් 1 to 5. දෙවෙනි කොටස තමයි ජූනියර් සෙකන්ඩරි 6 ඉඳලා 9ට. තුන්වෙනි කොටස තමයි සීනියර් සෙකන්ඩරි නැත්නම් අපර් ස්කූල් 10-13. දැන් උකොට යුනෙස්කෝ සංවිධානය තමයි මේ ප්‍රධාන විෂයන් තුනේ එකක් අධ්‍යාපනය. તો ලෝකේ රටවල් 194ක සමාජිකත්වයේ තියෙනවා. તો යුනෙස්කෝ සංවිධානයේ වරින් වර ඒගොල්ලන්ගේ බුලටින්ස් වල නැත්නම් වාර්තාවල දෙනවා මේවැයි ඩෙෆිනිෂන් නිර්වචනය. එතකොට ප්‍රාථමික අධ්‍යාපනයේදී තියෙන නිර්වචනේ දැනට තියෙන්නේ ඒක වෙනස් වෙන්න පුළුවන් තොරතුරු තාක්ෂණයත් එක්ක ඉදිරි කාලෙදී දැනට තියෙන්නේ ලිවීමේ කියවීමේ සහ තේරුම් ගැනීමේ හැකියාව පළවෙනි වසර 5-3දී අත්පත් කරගත යුතුයි. ඊළඟට තියෙනවා නිපුණතාවයන් කියලා අධ්‍යාපනය. ප්‍රධාන නිපුණතාවයන් 10ක් තියෙනවා. ඒ නිපුණතා 10 සාක්ෂාත් කරගන්න ඕනේ 5 වෙනියට එනකොට. දැන් ඕක පදනම් කරගෙන තමයි පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර එන්නේ. ඒකේ වැඩි කොටසක් එනවා ලිවීම. මේ භාෂාව. ඊළඟට පරිසරය. මොකද පරිසරය කියවම විද්‍යාත්මක කරුණු තියෙනවා. හැබැයි ඒක විද්‍යාව කියලා විෂයක් එන්නේ නැහැ පහේ ශිෂ්‍යත්වයට. මොකද 1-5 බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කුසලතාවයන් ටික සාක්ෂරත් කරගන්න. එතකොට තමයි හැයෙන් ඉඳලා ඉස්සරහට විෂයන් ඉගෙන ගන්න. විද්‍යාව, ගණිතය, ඉතිහාසය, ආගම, සමාජ අධ්‍යයනය මේ ආදි වශයෙන්. ඉතින් ඒක නිසා ඒ යුනෙස්කෝ එකේ සමස්තයක් හැට තියෙන ලෝකෙටම බලපාන නිර්වචනයන් එක තමයි අධ්‍යාපනය සැලසුම් වෙලා තින්නේ විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය. හැබැයි දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ අපේ වාර විභාග වැඩි. වාර තුනට විභාග තුනක්. දියුණු ලෝකේ කොහෙවත් රටක වාර විභාග තුනක් නැහැ. යුනිට් එකෙන් යුනිට් එක ඇසස් කරන, තක්සේරු කරන. දැන් ඒ ක්‍රමයට අපි එනවා. දැන් මේ වෙනකොට අපි පයිලට් ප්‍රොජෙක්ට් එක ඉවරයි 1-6-10 රිෆෝම් එකේ. 1-6-10 අලුත් පොත් අපි මුද්‍රණය කරන්න. එතකොට පොතේ බර 3-1කට අඩු වෙනවා. දැන් කිලෝ 6ක් නම් කිලෝ 2යි බරේ. ඊටත් අඩු වෙනවා. හැම යුනිට් එකක් ඉවර වෙනකම් එක මොඩියුලයක් වෙනවා. හැම මොඩියුලයක් අවසානයේදීම තක්සේරුකරණයක් කරනවා. ඒ තක්සේරුකරණේ පරීක්ෂා කරන ස්කූල් බෝඩ් එකෙන් නිවැරදිව තක්සේරුකරණයක් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ ක්‍රියාදාමයේ අපි ඉන්නේ දැන්. දැන් ඒ ටික අධීරෙන් අධීර යනවා 1-6-10 ඊළඟ අවුරුද්දේට 2-7-11. එහෙම තමයි සයිකල් එක යන්නේ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැත්නම් ඒ කටයුතු සිදු වෙගෙන යනවා. දෙවෙනි ප්‍රශ්නට අදාළව මගේ පිළිතුර වෙන්නේ විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ විෂය කොහොමද ඇතුල් කරගන්නේ කියලා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ ක්ෂේත්‍රයේ වර්ධනයත් එක්ක. ගරු කථානායකතුමනි, මේ වෙනකොට අපි ලබාගෙන තිනවා ස්මාර්ට් බෝඩ්ස් 1500ක් TRC කාරා ලැබෙනවා. ඒක ටෙන්ඩර් කැඳවල ඒවා ආනයනය කිරීමට කටයුතු කරලා තිනවා. අවුරුදු 3ක් යටපත් වෙලා තිබිච්ච ව්‍යාපෘතියක් චීනෙන් ඩොලර් මිලියන 20ක සූරු පුවරු 1000ක් අපිට ලැබෙනවා ඊළඟ මාසය ඇතුළත. ඒ සියල්ල අවසන් කරලා තිනවා. ඒ සඳහා පාසල් 1250 ප්‍රමුඛ පාසල් වල මේ වෙනකොට 800කට ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් දීගෙන තිනවා පාසලේ දොරගාවට යනවා. ඒතර ඉතුරු ටික අපිට සම්පූර්ණ කරගන්න තිනවා පාසල තුල. මොකද ෆයිබර් ඔප්ටික් එක නැත්නම් අපි ක්ලවුඩ් එකට යන්න ඕනේ. හැබැයි ඊට වඩා පහසුයි ෆයිබර් ඔප්ටික් තියෙන නිසා ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන්ස් ටික මේ පාසල් 1250ට දුන්නාම කොහෙවත් හිර වෙන්නේ නැහැ. හඳු වලට ගස් උඩ නගින්න වෙන්නේ නැහැ. COVID-19ක් ආවොත් ප්‍රමුඛ පාසලේ මේ පහසුකම් ටික හැදෙනවා. මේ 1250ට දෙක බැගින් අපි 2500 දෙන්න දැන්ට තීන්දුව කළ හඳුනාගෙන අවසන්. දැන් ගුරුවරු පුහුණු කිරීම අපි පටන් ගන්නවා. පළවෙනි වැඩමුළුව බ්‍රාස්පතින්දා ආරම්භ කරනවා ඒ තාක්ෂණ වේදී සම්බන්ධයෙන්. සියලුම කලාප අධ්‍යක්ෂරු ගෙනල්ලා. ඒගොල්ලන්ට පෙන්වලා දෙනවා කොහොමද සුහුරු පාසලක් පවත්වන්නේ. වෙන රටවල තියෙන සුහුරු පාසලක ආකෘතිය. දැන් අපේ තියෙන සම්පත් අනුව අපේ පළවෙනි අධීරමේ ක්‍රියාත්මක කරන්නේ ගරු කථානායකතුමනි, දැන්ට සති දෙකකට පෙර මම ගියාම චීනේ මේක දෙන්නේ සික්කයකින් ජයිකා වගේ ආයතනේ. ඒගොල්ලෝ මට කිව්වා දෙවෙනි අධීරේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් ගෙවන්නයි කියලා. මම දැන් ඒක ලෑස්ති කරනවා. මේ මගෙන් පස්සේ මේක කවුරු බාරගත්තත් මේක කෙලින්ම ඉස්සරහට යන්න අපි අවශ්‍ය වැඩපිළිවෙල හදලා දීලා තියෙනවා. ඒතරි දෙවෙනි අධීරේ යනකොට පාසල් 2500කටම මේ සුහුරු මේවා දීලා අපි එක නෙට්වර්ක් එකකට ගන්නවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ඔපරේෂන් රූම් එක ඩිසයින් කරලා ඉවරයි. එතකොට අපි ආරම්භ කරන පීට 19 එකතු කරලා හදන විශ්වවිද්‍යාලය අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් තමයි 2028න් පස්සේ ගුරුවරු වෙන්නේ. 2028න් පස්සේ ඩිප්ලෝමා ධාරීන් අපි ගුරු සේවයට ගැනීම නෙවෙයි කරන්නේ. කෙලින්ම බීඑඩ් උපාධිධාරී තමයි පාසලට එන්නේ. විෂයන් අනුව පුහුණු වීම දීලා න්‍යායාත්මක සහ බීඑඩ් උපාධියෙන් එනකොට ඒගොල්ලෝ 2-2 වලට එනවා. එතකොට තමයි පන්ති කාමරයේ ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන්. දැන් ප්‍රශ්න වෙලා තින්නේ 2019 25,000ක් දැම්මා පාසල් වලට කිසි තෝරා ගැනීමකින් තොරව. උපාධි වර්ගයේ ගැලපුවේ නැහැ උගන්වන විෂයන් වලට. දැන් ඒක ප්‍රශ්නයක් කළා උසාවි ගිහිල්ලා නඩු කියලා. දැන් අපි 16,000ක් ඉතුරුලා තිනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා තිනවා ඊළඟ සති 2-3 ඇතුළත ඒ අයව අභ්‍යාසලාභීන් බවට පත් කළා. ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් එඩියුකේෂන් එක කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරලා ඒ ප්‍රශ්නේ විසඳන්නත් අපි මේනට කටයුතු කළා දිනවා. ඒ නිසා ගරු කතා නැගතුමනි මම ඉක්මනට මේක පිළිතුරු දෙන්නම්. ද්විතීකාංශයේ අනිවාර්ය විෂයක් වෙනවා 6න් උඩ. හැබැයි දැන් ප්‍රශ්නේ මතු කළා තුනයි 1 ඉඳලා කියලා. ඔව්. අපි ඒකත් දැන් මේ ප්‍රතිසංස්කරණයට ගේනවා. ද්විතීකාංශය සඳහා 6-11 ශ්‍රේණි සඳහා අනිවාර්ය විෂයක් වශයෙන් තොරතුරු තාක්ෂණ හඳුන්වා දෙන අතර ඒ මොඩියුල ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහිදී නව විෂයමාලා ප්‍රතිසංස්කරණය යටතේ තොරතුරු තාක්ෂණ විෂය ඇගැයීම කුසලතා පාදකව සිදු කිරීමට යෝජිතව ඇත. ස්කිල් බේස් ඇසස්මන්ට් එක තමයි අලුත් ඇසස්මන්ට් ක්‍රමය තක්සේරු කරන්නේ. ඒ අනුව විෂය අන්තර්ගත තේමා 6ක් යටතේ පෙළගස්වලා තියෙනවා. දරුවොත් ඉන්නෝනේ තාමද කවුරුත් දන්නේ නැහැ මේ ඔබතුමා ප්‍රශ්න ආපු නිසා අද මට අවස්ථාව ලැබුණා මාධ්‍ය හරහා මේක කියනවා නම් නේද? බොහොම හොඳයි. හැබැයි මං ඉස්සරහට මං ඒකේ වීඩියෝ ක්ලිප් එකක් දෙනවා ඒකට. පළවෙනි එක මේකට ඇතුළත් වෙන කොටස පරිගණකන පද්ධතිවලට හුරු වීම. ෆැමිලරයිසේෂන් විත් කම්පියුටර් සිස්ටම්. දෙක යෙදුම් සහ සම්බන්ධතා ඇප්ලිකේෂන් ඇන් කනෙක්ටිවිටි. තුන පරිගණක භාවිතයෙන් ගැටලු විසඳීම ප්‍රොබ්ලම් සෝල්විං යූසින් කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස්. හතර එදිනදා ජීවිතය සඳහා අන්තර්ජාල සේවා ඉන්ටර්නෙට් සර්විසස් ෆෝර් ඩේ ටු ඩේ ලයිෆ්. පහ නිර්මාණාත්මක බහුමාධ්‍ය ක්‍රියේටිව් මල්ටිමීඩියා. හය මතුවෙන තාක්ෂණයේ ඉමර්ජින් ටෙක්නොලොජිස් AI and IoT. මෙන්න මේ සියල්ල සියලුම විෂයන් මොඩියුල ක්‍රමවේදය යටතේ අපි මේක ඇතුළත් කරනවා. මේකේ අන්තිමට එන්නේ මිශ්‍ර ගැනුම් ක්‍රමවේදය. ඒකට කියනවා අපි බ්ලෙන්ඩින් ලර්නින් කියලා. බ්ලෙන්ඩින් ලර්නින් සිස්ටම් එකට මේක එකේ ඉඳලාම ක්‍රියාත්මක වෙනවා ඒ ශ්‍රේණි වලට අදාළ වෙන ප්‍රමාණයට. හැබැයි 6 ඉඳලා 11ට විෂන් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය කරු කතානායකතුමනි, පසුගිය වසර 5 තුල ලැබුණු විදේශාධාර ව්‍යාපෘති වන්නේ ද්විතීක අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහන සෙසිප් හා සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ජෙම් ප්‍රොජෙක්ට් එක GMP. ඒ අනුව සෙසිප් වෙනුවෙන් ලද ඩොලර් මිලියන 400ක් දැනට එයින් ඩොලර් මිලියන 216ක් GMP නැත්නම් ජෙම් ප්‍රොජෙක්ට් එක යටතේ ඩොලර් මිලියන 100ක්ද දැනට එයින් 74ක් පළාත් මට්ටමින් ලබා දීලා ඒ යටතේ තමයි ප්‍රතිසංස්කරණ කටයුතු සම්පත් ලබා දීම දැනට කෙරීගෙන යන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ නෙරෙක් ආයතනය සමග අගයම් සිදු කරන අතර ඒට අදාළ වාර්තා ප්‍රතිපත්තිය සැලසුම් ශාඛාව සතු පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඇසෝසියේෂන් ෆෝර් ඇඩ්වාන්ස්මන්ට් ඔෆ් එඩියුකේෂන් ආයතනය මගින් තෙවන පාර්ශ්වීය අගයමිකුත් සිදු කරනවා. තර්ඩ් පාර්ටිකකින් ඉවැලුවේෂන් එකක් කරනවා මේක හරියට වෙනවද කියන එක බලන්න. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය වැටුප් විෂමතා පාසල් උපකරණ මිල ගණන් වැඩිවීම පාසල් නඩත්තු කියන සම්බන්ධයෙන් අහලා තින්නේ. දැන්ට මාසිකට පෙරාතුව ප්‍රධාන පෙළේ උත්ති සමිති සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ භාණ්ඩාගාර නිලධාරීන් සමග අපි සාකච්ඡා කළා. එතෙන්දී උදේසිරිවන්ද කමිටුවට මේ සම්පූර්ණ ප්‍රශ්නය යොමු කරලා තිනවා. එතකොට ඊළඟ අයවැයට පෙරාතුව 3-2 හෝ ඒ ආකාරයෙන් තිබෙන්නා වූ විෂමතාවේ ඉවත් කිරීම ගුරු සේවයක සම්බන්ධ වෙනවා විදුහල්පති සේවය. දැන් ගුරු සේවයේ එකට වඩා වැටුපඩුයි විදුහල්පති සේවයේ 3. ඉතින් ඒක මේ 1994-5 ඇතිවෙච්ච විෂමතාවේ තමයි මේ ඉස්සරහට එන්නේ. ඒක හදනකොට ගුරු අධ්‍යාපන රාජ්‍ය සේවය විෂමතාවේ. ඒකත් එක්ක උපදේශක ගුරු උපදේශකරුන්ගේ එතනින් ගියාම පරිපාලන සේවයට එන කොහෙත්ම හදන්න බැරි වෙනවා එතන. ඇයි? අධ්‍යාපන පරිපාලන සේවය සමාන්තරයි රාජ්‍ය පරිපාලන සේවයට. ඉතින් මේක මේ ශනික විසඳුමක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. එකකට එකක් ඇඳිලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ සියලු දේ ඇනලයිස් කළා අපි ඒක උත්සන්තු දැනුවත් කළා තිනෝ. ඒ සඳහා අවශ්‍ය විසඳුම් ක්‍රියාමාර්ගයට යන්න කටයුතු කළා තිනෝ. ඒ වගේම ඔබතුමා මේක සඳහන් කළ තිබුණා අකුරට වැඩ කිරීමේ ව්‍යාපෘතිය. මම කෝ මගේ සම්පූර්ණ සහයෝගය දෙන එකල අකුරට වැඩ කරන්න. අයිකල් කරුක තැනකට වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. උදේ හතාමාරල්ල එකහමාර වෙනකම් පාසලේ ගැන්නුවා නම් ඒක හොඳටම ඇති. ඒක නොවන නිසා තමයි දරුවෝ ටියුෂන් යන්නේ. ටියුෂන් ගියාම මොකද වෙන්නේ? දෙමව්පියෝ ගන්න පරිමාදී උපකාර පන්ති වලට ගෙවන. ආණ්ඩුවත් ගුරුවරුන්ට වැටුප් ගෙවනවා. ආපහු දෙමව්පියෝත් ගිහිල්ලට උපකාර පන්තියට ගෙවනවා. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. මං කියන්නේ නැහැ උපකාර අවශ්‍යයට උපකාරයක් ගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි පාසල් වලට සමාන්තර තව පද්ධතියක් තියෙනවා. එතනයි ප්‍රශ්නේ. ඉතින් ඒකට හේතුව තමයි ගුණාත්මක භාවයෙන් යුත් ගුරුවරයෙක් පන්ති කාමරයට දෙන්න ඕනේ. ඒක තමයි මේ අපි සැලසුම් කරගෙන විශ්වවිද්‍යාලයක් හදලා තොරතුරු තාක්ෂණය කළා ලංකාවේ පළවෙනි ස්මාර්ට් යුනිවර්සිටි එක කරනවා මම ඔය ගුරු විද්‍යා මේ ගුරුවරුන් සඳහා වන විශ්වවිද්‍යාලය. ඒකටත් අවශ්‍ය ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක මම හදලා තින්නේ. ඒක මම අනිද්දාට ප්‍රසන්ටේෂන් එකක් කරනවා පීඨාධිපතිතුරු ඔක්කොම ගෙනාලා වෘත්ති සම්පති නායකයොත් එක්කම. ඒකට අදාළ නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැහැ ස්මාර්ට් යුනිවර්සිටි එක කොහමද දන්නේ. තාම අපේ රට එකක්වත් ස්මාර්ට් යුනිවර්සිටි කියලා නැහැනේ. පළවෙනි එක කරන්න මම ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක හදලා තිනවා. මේ ඔක්කොම කලේ ගරු කතානායකතුමනි මේක බාර ගන්නකොට පෝලිං දවස් පහේ මේක බාර ගන්නකොට ලයිට් නැහැ. ලයිට් පැය 14ක් කපලා ගුරුවරුන්ට උත්තර පත්‍ර පරීක්ෂා කරන්න යන්න පෙට්‍රල් නැහැ පෝලිං වල ගුරුවරු. ළමයින්ට පාසල් යන බස් නැහැ. දැන් ඒවට වග කියන්න ඕනේ අනිත් පැත්තේ වාඩි වෙලා උපදෙස් දෙන්න. මට බයයි ඇත්තටම මේ ඒගොල්ලන්ගේ උපදෙස් ගත්තොත් අර දැන් බංග්ලාදේශ අගමැතිටත් යන්න වෙලා. මේගොල්ලෝ ඒක ගිහිල්ලා උපදෙස් දුන්නාද දන්නේ නැහැ. මේ ඇද්දිය. නේද? ලේසින් ඒව උපදෙස් ගන්න යන්න එපා. මන් දන්න ඔබතුමා එහෙම කරන්නේ නැහැයි කියලා. දැන් ඕපෙතරල්ල උපදෙස් දෙන්න ඇයි මෙහෙම කරමු අර එහෙම කරමු කියලා. මතකද සමහර කිව්වා ඩොලර් දුන්නොත් පෙට්‍රල් දෙන්නම් කිව්වා. දැන් මම කිව්වේ නෑ අධ්‍යාපන අමාත්‍යංශය බාර අරගෙන ඩොලර් දුන්නොත් ළමයින්ට නිලැඳුම් දෙන්නම් කියලා. ඩොලර් දුන්නොත් පෙළපොත් දෙන්නම් කියලා. හැබැයි මම පළවෙනි අවුරුද්ද විතරයි දුෂ්කරතාවයේ තිබ්බේ. ලබන අවුරුද්දට අවශ්‍ය 100%ක් නිලැඳුම් නොමිලෙන් චීනෙන් අරගෙන තහවුරු කළත් අවසානයි. මේක බාර ගන්න කෙනෙකුට ඊට පස්සේ මොකද මම බාරගත්ත තාවකාලික වැඩ. මගේ ඉන්න කාලේ කොටස මම කළා තියෙනවා. ඉස්සරහටත් කළා තියෙනවා. දැන් පෙළපොත් ලබන අවුරුදු රෝණ ගන්න පෙළපත් වලින් 40%ක් මුද්‍රණය කළා අවසන් කළා ප්‍රින්ටින් කෝපරේෂන් එක දැන් ගබඩාවන්ට බෙදෙනවා. ගබඩාවන්ට බෙදෙනවා. කොළ ටික නැතුව හිටියා. රෙදි ටික නැතුව හිටියා. ඒ සියල්ලම අරන් තිනවා බිලියන 6ක් මං ඉතුරු කරලා දීලා තිනවා ලබන අවුරුද්දට සියලු 100%ක් නිලැඳුම් ටික චීනෙන් ලබා ගන්න තහවුරු කළා අවසන්. ඉතින් ගරු කතානායකතුමනි මං ඊළඟ ප්‍රශ්නෙට යනවා. මේ ඔක්කොම මැද්ද තමයි ගුරුවරුන්ගේ වැටුප් වලට විතරක් යනවා 90%. අධ්‍යාපනයේ අයවැයෙන් 90%ක් යන්නේ රිකරන්ට් එක්ස්පෙන්ඩිචර් පුනරාවර්තන වියදම්. 10% ප්‍රාග්ධනයට ඉතුරු වුණේ. මොකද ඉස්සෙල්ලා වැටුප් ගෙවන්න ඕනේ. නැත්තම් මෙහෙම නෙමෙයි මෙහෙම නෙමෙයි උද්ඝෝෂණ තියෙන ගුරුවරුන්ගේ. ඔය 10,000ක් හම්බ වෙලා සීලම රජයේ සේවකෙන්න 10,000කුත් මේ අවුරුද්ද දුන්නා. කොස්ට් ඔෆ් ලිවිං එලවන්ස් එක. හැබැයි විෂමතාවය අපි වෙනම විසඳන්න ඕනේ. ගරු කතානායකතුමනි ඊළඟ ප්‍රශ්නෙට යනවනම් ගුරු පුරප්පාඩු පිළිවෙත වහලා තිබුණා. පහුගිය කාලෙම කීකීටිය 40,000. මම දැන් පෙන්වන්නම් 40,000 පුරවලා තියෙන හැටි. විස්වාම යාම ඉල්ලාස්වීම සහ හැරයාම රට හැරයාම තුල ඇති වෙච්ච පුරප්පාඩු වල මෙන්න මේ ආකාරයෙන් බඳවාගෙන තිනවා 2022-23 අවුරුද්දකේදී. බස්නාහිර 5633ක්, දකුණේ 1176ක්, මධ්‍යම 1602ක්, උතුරේ 566ක්, නැගෙනහිර 973ක්, වයඹ 1058ක්, ඌව 748ක්, සබරගමු 1036ක්, එකතුව 14206යි. පහුගිය මාසයේ තුල අපි තව 3000කට වඩා දුන්නා. මැයි 31 වෙනකන් විශ්‍රාම ගිය අයත් එක්ක 17206ක් පළාත් මට්ටමින් දීලා තියෙනවා. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය මගින් දීලා තිනවා 1700ක් විද්‍යා ගණිත ගුරුවරු, තාක්ෂණ ගුරු සහ විදේශ භාෂා 1700ක්. ඊළඟට HND ඉංග්‍රීසි භාෂාවට දුන්නා 543ක්. මේ සියලු දේත් එක්කම අපි මේ වෙනකොට විසිතුන් දහක් පත්තිම් දීලා තියෙන මේ අවුරුදු දෙකයි මාස කීපය ඇතුළත. තව 16000ක් ඉන්නවා සංවර්ධන නිලධාරීන්. ඒගොල්ලන්ව ගණනය වෙන්නේ නැහැ පාසලේ රෙජිස්ටර් එකේ නැති නිසා. දැන් ඒ අයගේ නඩුව විසඳලා ඒගොල්ලන්වත් මේකට ගුරු අභ්‍යාසලාභින් වෙනවා. එතකොට එතන 16000යි මේ 23000 එකතු වෙනකොට 40000 සම්පූර්ණයි. නමුත් විෂය වර්ගානුව පුරා පාඩු තියෙනවා. මොනවාද විෂයන්? ඉංග්‍රීසි භාෂාව. හයෙන් උඩ විභාෂා කරනවා නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න තියෙන විෂයන් ගණනාව. ඒකට අවශ්‍යයි. ඊළඟට විදේශ භාෂා. ඊළඟට තාක්ෂණ වේදේ. දැන් තාක්ෂණ වේදේ හඳුන්වා දුන්නේ දැන්ට අවුරුදු 6කට 7කට කලින් බඳුන ගුණන්දන ඇමතුමා. දැන් ඒකේ පීඨ 200ක් අවසන් කළා. තව 42ක් ඔෆෙඩ් සංවිධානයෙන් දුන්නා. ඒ ටික දැන් අපි කරගෙන යනවා. ඒ අනුව 242ක් තාක්ෂණ පීඨ දෙවෙනි පුරා ඇති වෙනවා. ඒවා ක්ලස්ටර් කරලා තියෙනවා. යම්කිසි ප්‍රදේශයක පීඨයක් නැත්නම් ඒ ආසන්න පාසල දරුවන්ට එතන කරන්න පුළුවන්. මොකද ප්‍රායෝගික කරුණු එතන කරන්න වෙනවා. දේශන දෙන්න පුළුවන්. ඒ වගේම ජවර්ධනපුර විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ සාර්ථකවද ක්‍රියාත්මක වෙන වෙනවා විශ්වවිද්‍යාලවල. ඒකේ උපාධිධාරීන් විශාල පිරිසක් අපි දැන් පත්තිම් දුන්නා. දැන් හෙට අනිද්ද පිට වෙන අයටත් අපි ඒකුණව බඳවා ගන්නවා. මොකද විශාල ඉල්ලුමක් තියෙනවා මේ තාක්ෂණ වේදේ විෂය ධාරාව සඳහා. ඉතින් ඒක නිසා මේ වෙනකොට අපි මෙන්න මේ ආකාරයට මේ ටික අවසන් කළා තිනවා. ජාතික පාසල් සඳහා අපි පත්තිම් දීලා තිනවා 2615. ප්‍රියනුව ගුරු වර්ග අනුවම හිඟයක් මිසක් හිස් සංඛ්‍යාව අනුව හිඟයක් නැහැ. මොකද දැන්ට 1:19 අනුපාතයක් තිනවා හිස් සංඛ්‍යාව අනුව ගුරු ශිෂ්‍ය අනුපාතය. ඊළඟට 6 ප්‍රශ්නය අධ්‍යාපන අනද්දෙන සේවකයන් සමග මම සාකච්ඡා කළා. ඒගොල්ලෝ ඉල්ලනවා ජාතික ප්‍රතිපත්තියක් හදන්න. දැන් කරු කතානායකතුමනි වැඩි හරියක් පාසල් තියෙන්නේ පළාත් 9. වැඩි හරියක් මේ අය අනද්දෙන සේවය කරන්නේ පළාත් පාසල් වල. ඒතර පළාත් පාසල් වල පත්තිම් දෙනවා පළාත් රාජ්‍ය සේවය. ඒකාබද්ධ සේවය ගන්නත් එතනට යනවා. ජාතික පාසල් වලට එන්නේ කෙලින්ම ඒකාබද්ධ සේවය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒකාබද්ධ සේවයෙන් එන අයට ජාතික මට්ටමෙනුත් පළාත් 9කින් එන අයට පළාත් මට්ටමෙනුත් එකම ප්‍රතිපත්තියක් හදන එකේ දුෂ්කරතාවය තිබුණේ. මේකට අපි විසඳුමක් දීලා තිනවා. පළාත් 9 එකම් කරගෙන එකම ප්‍රතිපත්තියක් හදලා ඒ කටයුතු කෙරීගෙන යනවා. ඒ නිසා ඒගොල්ලන්ට ඒ අයගේ ඒ ප්‍රධාන ප්‍රශ්නෙට විසඳුම් දෙන්න මම මේ වෙනකොට කටයුතු කරලා තිනවා. දැන්ට අධ්‍යාපන අනද්දෙන සේවයේ තියෙන පුරප්පාඩු සංඛ්‍යාව 2721යි. මුළු රටේම ඉන්නවා 33000. මේ මේ සුළු ප්‍රමාණයක් තමයි ඉතුරුලා තින්නේ. ඒ විශ්‍රාමයම් ඉල්ලාස්සින් මේ වගේ වෙන නිසා එසේ නොවන්නට බහුකාර්යවලින් පුහුණු වෙච්ච අයත් අපි විශාල පිරිසකට පාසල් හා ජාතික පළාත් හා ජාතික මට්ටමින් අපි ලබා දුන්නා. ඒ නිසා රාජ්‍ය සේවය බඳවා ගැනීම සම්බන්ධයෙන් ඒ ප්‍රතිපත්ති අනුව කටයුතු කරගෙන යනවා. ඊළඟට තව ඉවර කළම කියන්න අවසාන ඉන්න අවසාන ප්‍රශ්නට උත්තර දීලා ඉන්න එක වැදගත් ප්‍රශ්නයක්. ඒක තමයි පාසල් දිවෙනපුරා පාසල්ව අදනම් අවදානම් මට්ටමේ. ඔව් මම කිව්වා 74ක් තිබ්බා. මේ වෙනකොට වැඩ ඇස්තමේන්තු 171ක් හදලා රුපියල් මිලියන 959ක් අපි වෙන් කළා. මේ වෙන විට ඒ ආඥා නිකුත් කළා, නිවේදන නිකුත් කළා, කටයුතු කෙරගෙන යනවා. එතකොට මෙයින් ඉතුරු වෙන කොටසට ඉතිරි වැඩ 72ක් සඳහා ඇස්තමේන්තු ලැබුණාම ඒවටත් අපි අවදානම් සහිත ගොඩනැගිලි මුදල් වෙන් කරනවා. ලබන අවුරුද්දේ කරන අයවැයට වැඩිපුර ප්‍රාග්ධනය වෙන් කරන්න දැන්ට කටයුතු කරගෙන යනවා. 8 සමස්ත රජයේ පාසල් අතුරින් ජල විදුලිය වැනි පහසුකම් අහලා තින්නේ. ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාව 983. ජල පහසුකම් නොමැති ඒවා 48ක් තියෙනවා. විදුලි පහසුකම් නොමැති පාසල් 15ක් තියෙනවා. ඉතින් මේ 15 ඇත්ත වශයෙන්ම ප්‍රාථමික ළමයි 40 50 ඉන්න පාසල්. හැබැයි ඉන් උඩට එනකොට විදුලි බලය අවශ්‍ය වෙනවා. මොකද පරීක්ෂණ කරන්න ඒ වගේ දේවල් වලට අපි තව යොපුතියක් ක්‍රියාත්මක කරගෙන යනවා. විදුලි බිල අඩු කර ගැනීම සඳහා පාසල් වලට ප්‍රධාන පාසලෙන් ආරම්භ කළා වහල මත සෝලාපාව ප්‍රොජෙක්ට් එකක් දැන්ට ප්‍රොපෝස් කරලා තිනවා. අපි ඒක අදිරින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා. ඒතුළු විදුලි බිල සෑහෙන දුරට අඩු කර ගන්න පුළුවන්. මම හිතනවා මම ප්‍රමාණාත්මක පිළිතුරක් ලබා දුන්නයි කියලා. පුළුවන් නෑ
විපක්ෂ නායකතුමාට කෙටි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ගරු ඇමතුමනි ඔබතුමාර අවසාන පරිච්ඡේදයේ විදිහට ගත්තු අනද්දින සේවකයන් ගැන පමණක් තාම කෙටි කාරණාවක් මතු කරගන්න. දැන් ජාතික ප්‍රතිපත්තියක් පමණක් නෙමෙයි වුන් ඉල්ලා හිටින්නේ. දැන් අතවශ්‍යම වුන් සන්තකයේ කියන්නේ උසස් වීම ක්‍රමවේදයක් නැතිකම බරපතල ගැටලුව ඇමතුමා. දැන් මේ අනද්දින සේවකයන් අතර ගරු කතානායකතුමනි උපාධිධාරීන් ඉන්නවා 800ක් පමණ. ඩිප්ලෝමාධාරීන් ඉන්නවා. මේ කිසිදු ආකාරයක මේ ඔබතුමාගේ පුද්ගලික වරදක් නෙමෙයි ක්‍රමවේදයක් නැතිකම බරපතල ගැටලුවක් වුණ සේවා. නමුත් ඒ වගේම දැන් මුරකරුව ගත්තොත් ගරු ඇමතුමනි මුරකරුවගේ සේවය පැය 12න් ඉවර වෙන්නේ නැද්ද? සමහර පාසල්වල මුරකරුවා සේවා නිමාවෙන් පස්සේ ගෙදර ගියත් මොනහරි ගැටලුවක් වුණොත් පාසල ඇතුලේ හොරගමක් සිද්ධ වුණොත් ඒත් අර මුරකරුව වග කියන්නට ඕනේ. අනේ වගේ ඉතා බරපතල ගැටලු රාශියක් තියෙනවා. පාසල් අනද්දෙන කාර්ය මණ්ඩල අතර ඉතාම කෙටියෙන් මම කිව්වේ ඒ පිළිබඳව යම් සහනදායි වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි කියලා කියන එක ඔබතුමාට යෝජනා කරමු.
ගරු කතානායකතුමනි ඒ කාරණයත් අපි සාකච්ඡා කළා. දැන් මේ වෙනකොට ඒගොල්ලන්ගේ නාමය තනතුරු නාමය අපි දැන් වෙනස් කරලා තියෙනවා. සනීපාරක්ෂක කම්කරු කියන වචනයක් භාවිතා කරන්නේ නැහැ. ඊළඟ සහායක සේවාවක් හැට ඒක නම් කරලා තියෙනවා. එතකොට වෘත්තීය ප්‍රශ්න විසඳලා තියෙනවා. ඊළඟට අර මුරකරුවන්ගේ තියෙන ප්‍රශ්නේ හිඟකම නිසා සමහරුන්ට වැඩි වෙලාවක් වැඩ කරන්න වෙලා තිනවා. ඒකට මුරකරුව බඳව ගන්න ඕනේ. හැබැයි බහුකාර්ය වලින් ආපු අයගෙන් තමයි වැඩි හරියක් අපි ඒක දුන්නේ අය. ඊළඟට ජාතික ප්‍රතිපත්ති හැදිගෙනන උසස් වීමේ ක්‍රම පිළිබඳව DMS එකත් එක්ක අපි ලිපි ගනුදෙනු කළා. දැන්ට ඒ කටයුතු ආරම්භ කළා තිනවා. මොකද DMS එකත් එක්ක එකඟතාවෙන් තමයි අපි උසස් වීම පිළිබඳව පරිපාටිය සකස් වෙන්න ඕනේ. ඒක අලුතෙන් ඒ ඇත්තකම වෘත්ති සමිතියක සාකච්ඡා කළාම තමයි යෝජනාව
හැදුවේ. ඔව් අවසර දෙන්න ගරු කතානායකතුමනි ඒ වගේම විපක්ෂ නායකතුමාටත් ස්තුතිවන්ත වෙනවා මගේ ඉල්ලීම පරිදි අවස්ථාව ලබා දීම පිළිබඳව. ඔබතුමත් එක්ක මම මීට පෙර මේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. විශ්‍රාම යාමට ආසන්න වයසේ සිටින ගුරුවරුන් සහ අනද්දෙන සේවකයන් ඒ ආසන්න කාලය තුළ තවත් වෙනත් පාසල්වලට මාරු කර යැවීමෙන් වැළකින ලෙස මොකද ඒ අය මේ තවත් අවුරුද්දකින් දෙකකින් විශ්‍රාම යාමට නියමිත වූ නිසා ඔබතුමත් ඒකට එකඟ වුණා. නමුත් ඊට පස්සේ තිලකා ජයසුන්දර කියන ලේකම්තුමිය ඉදිරිපත් කළ තියෙන චක්‍රලේඛනයකට අනුව ඒ අර ඒ විශ්‍රාම යාමට ආසන්න කාර්ය සීමාව තුල සිටින ගුරු මහත් මහත්මීන් ඇතුළු ඒ කාර්ය මණ්ඩල විශ්‍රාම යාමට ලක් කිරීමට යෝජනා කරලා තියෙනවා, තීරණය කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා මොකද්ද දක්වන ප්‍රතිචාරය කියලා දැනගන්න කැමතියි.
ඒ ගරු විමල් විනාංශ මන්ත්‍රීතුමා කියපු කාරණේදී අපිට ගැටලුවක් ආවා. මොකද ගුරු සේවා ව්‍යවස්ථාවයි ඒ සේවා ව්‍යවස්ථාවන් අනුව 57 තිබ්බේ. ඒ කියන්නේ 57න් පස්සේ මේ මාරුවීම් කරන්නේ නැහැ කියලා තවරු 3යිනේ තියෙන විශ්වාමයන්නේ. ඊට පස්සේ ඕක 55ට ගිහිල්ලා තිබුණා. දැන් නැවත 57 කිරීමේ රාජ්‍ය සභාවෙන් සුබට ලියලා තිනවා. ඒ 55 තිබ්බේ තමයි අර චක්‍රලේඛනයේ ගියේ. හැබැයි අපි ඒක දැන්ට මාරුවීම් කරන්නේ නැහැ. මේ මැතිවරණය ප්‍රකාශයට පත්වෙච්ච නිසා මූලික කටයුතු ටික විතරයි කරන්නේ. අපි රාජ්‍ය සභාවෙන් ඉල්ලලා තිනවා අපිට දැනුම් දෙන්නයි කියලා. හිටන් 57 මේක තියාගන්න. එතකොට ওই ප්‍රශ්න මතුවෙන්නේ.
පක්ෂ නායකතුම
මම මේ ඔබතුමාට මතක් කරන්න කැමතියි. දැන් ඔබතුමා කිව්වා UNESCO guidelines වලට අනුව ඒ guidelines වල නැහැයි කියලා මේ ප්‍රාථමික අංශයේ ඉඳලා තොරතුරු තාක්ෂණයේ ඉගෙනීමේ ක්‍රමවේද මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. මම ඔබතුමාට ගෞරවයෙන් කියන්න කැමතියි. ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා සිංගප්පූරුව, සවුත් කොරියා, චයිනා ඒ රටවල් තුනේම තොරතුරු තාක්ෂණයේ ඉගෙනීමේ කටයුතු ග්‍රේඩ් 1 එකකින් පටන් ගන්න. ඒ වගේ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි K-12, ඒ කියන්නේ kindergarten to 12 කියලා UNESCO publication එකක් තියෙනවා. ඒ UNESCO publication එකේ සඳහන් කරලා තිබෙන ආකාරයට මේ මොහොත වෙන විටත් රටවල් 32ක් artificial intelligence, තොරතුරු තාක්ෂණය, information communication technology මේ විෂයන් දෙකම
නෑ මේ විෂයන් දෙකම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් ICT මේ දෙකම මේ කින්ඩර්ගාර්ඩන් එකේ ඉඳලා ග්‍රේඩ් 12 දක්වා ක්‍රියාත්මක කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීම වැදගත් කියලා යෝග්‍යයි කියලා ප්‍රකාශ කරනවා. හැබැයි කනගාටුයි ඔබතුමා ප්‍රකාශ කරා යුනෙස්කෝ ගයිඩ්ලයින්ස් වල රටවල් 194ක් විතර ඒකට සම්බන්ධයි කියලා කියලා. ඔබතුමා කිව්වා මේ ප්‍රයිමරි ශේෂ්ත්‍රයේ ICT පිළිබඳව ලෝකේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒක එච්චර ඒක සත්‍යෙන් තොර කාරණාවක්. ඒ නිසා මම ඔබතුමාට මේ කාරණාව පිළිබඳ කියන්න කැමතියි. ඔබතුමා මම රිෆර් කරනවා චයිනා, සවුත් කොරියා, ඊවන් යුනයිටඩ් අරබ් එමිරේට්ස්, එතකොට ෆින්ලන්ඩ් අධ්‍යාපනයේ ශ්‍රේණිගත කිරීම වලින් ඉහළින්ම සිටින රටක්. ඒගොල්ලෝ ප්‍රාථමික අංශයේ ඉඳලම ICT උගන්වනවා. ඒ පළවෙනි කාරණා. අනිත් එක ඔබතුමාට මම මේ අපහාස කරන්න කියනවා නෙවෙයි. දැන් ඔබතුමා මට කිව්වා රට බංකොලොත් කරපු අයගෙන් මම උපදෙස් ගන්නවයි කියලා. නෑ මම කාගෙන්වත් එහෙම උපදෙස් ගන්නෑ. රට බංකොලොත් කරපු අය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා තිබෙනවා මූලික අයිතිවාසිකම් පෙත්සමකින්. ඉතින් මේ බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, PB ජයසුන්දර, නිවාඩ් කබ්‍රාල් විනාඩියකින්ද ආටිගල මේ ඒගොල්ලෝ මගේ ඇඩ්වයිසර්ස්ලා නෙවෙයිනේ. ඒගොල්ලොන්ගේ උපදෙස් මත කටයුතු කරනකොට තමයි අමනාපෙන්නම එහෙම කිව්වට ඔබතුමාත් ඒකනට අතීස්ස ඔය පැත්තේ ඉඳගෙන
ඔබතුමා ඉක්මන් ඉවර කරලා
නෑ ඔබතුමා ඇමතිකම් දරුවේ නැති වුණත් නෑ ඒකින්ද මේ කරුණා කරලා මේ මට කියන්නෙන්න එපා මේගොල්ලෝ මේ මගේ උපදේශකයෝ කියලා. ඔයි පැත්තේ දරුව ඇමතිතුමනි මගේ උපදේශකයෝ නෙවෙයි රට බංකොලොත් කරපු මේ කණ්ඩායම.
ඒක
පොඩ්ඩක් පැහැදිලිව අවබෝධ කරගන්න. එහෙම කියන්න එපා. ඒක වැරදි. ඒ නිසා මම නම් වශයෙන්ම කිව්වා FR කේස් එකෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් රට බංකොලොත් කිරීමට වගකීම් යුතු කණ්ඩායම් කවුද කියලා. ඉතින් මම නම් ඇමතිතුමා ඒ අයට මම කවදාවත් අත උස්සලා නැන්නේ. මම ඒ අය වෙනුවෙන් පෝස්ටර් ගහලත් නැහැ. මං ඒ අය වෙනුවෙන් ලයිට් අනු බඩ ගහලත්
නැහැ.
ඒක නිවැරදි කරන්න ඕනේ. මම මගේ උපදේශකවරුන් හැටියට මෙහෙම කිව්වේ.
ඉක්මනට ඉවර කරන්න.
අරහ වෙන්න බබුතුමා. අරහ වෙන්න බබුතුමා.
ඔව් වීරසුමන මන්තා ඉක්මන් කරන්න.
උත්තර දෙලා ඉන්න ඕනේ. ගරු කිරියල ඇමතුමා. මං අර තොරතුරු තාක්ෂණිකට උත්තරේ දෙලා ඉන්න.
ඔව්. අද බෝඩර් රීතිපස්සයක් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ඒ වගේම රටේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ගැන මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. අද හැන්දෑවේ දෙකමාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය වාර්තාකරුවන් වෝටර්ස් එජ් හෝටලේට කැඳවලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරලා තියෙනවා. ප්‍රාදේශීය වාර්තාකරු කැඳවලා තියෙනවා. මේ මැතිවරණ ව්‍යාපාරයට එයාගේ සහයෝගය ලබා ගැනීම සඳහා දැන් මම මේක මම මහනුවරට කතා කරලා බැලුවා. මහනුවර මාකට් එක ගාවින් අද බස් දෙකක් පිටත් වෙනවා. එතකොට මේ එන අයට රුපියල් 5000ක වවුචර් එකකුත් දෙනවා කියලා තියෙනවා. මේක පැහැදිලිව මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්.
හරි, ඒක මැතිවරණ
කොමිසම මේ සම්බන්ධයෙන් මැතිවරණ අපේ මැතිවරණ කොමිසම හොයාවලන්න ඕන. මොකද පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් ගැන මැතිවරණ කොමිසම දැනගෙන සිටින්න ඕන. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් හොලේ බලන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය කියලා කතා කරලා ප්‍රාදේශීය වාර්තාකරු කැඳවලා දිස්ත්‍රික්ක 25ට බස් 50 කැරලා තියෙනවා.
ඒක සොයලා බලන්න.
බස් 50 කැරලා තියෙනවා.
ඔව්. වීරසුමන වීරසිංහ මන්තුමා ඉක්මන් කරන්නේ.
අධ්‍යාපන ඇමතුමා මං හිතන්නේ අධ්‍යාපන ඇමතුමා ඔබතුමා ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරා. අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ මාත කාලයේ මතුවෙච්ච ප්‍රශ්න වලට ඔබතුමා මැදිහත් වෙච්ච උත්තර දීම සම්බන්ධව ගෞරවයක් විශාල තියෙනවා. විශේෂයෙන් මානව සම්පත් සම්බන්ධ ප්‍රශ්නාවලියේදී අධ්‍යාපන ඔබතුමා දන්නවා මේ ශ්‍රේෂ්ඨ ඉතාමත් ප්‍රවීණයෙක් විදියට දැනුම කුසලතා ආකල්ප කියන තුනම තමයි අධ්‍යාපනය කියන්නේ. අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා ක්‍රීඩා ශ්‍රේෂ්ඨයේ ක්‍රීඩා පිටි සහ යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රශ්නේ ඔබතුමාට ඍජුව අදාළ නැතුණත් පාසල් ශ්‍රේෂ්ඨය සම්බන්ධව මම මතු කරන්නේ දැන් මේ මැතිවරණ සමයක් එනකොට පාසල් ක්‍රීඩා පිටි ගොඩක් දේශපාලන රැස්වීම් වලට අරගෙන විනාශ කරලා දානවා, විනාශ වෙනවා. ඉතිහාසෙත් ගොඩක් අත්දැකීම් තියෙනවා. මා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ අපි කවුරුත් තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ක්‍රීඩා පිටි වල ගොඩක් අඩුපාඩුවක් තියෙන කතානායකතුමා හොඳින්ම දන්නවා. මාතර පාසල් 30ක් දරුවන් ජූනියර් ක්‍රිකට් එහෙම නැත්නම් කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා යෙදෙන්නේ මාතර සනජයසිරිය ක්‍රීඩාංගණය. මාතර නගර සභාව තීන්දුවක් ගත්ත කට නියෝජක කරු කතානායකතුමනේ මේක රැස්වීම වලට කානිවල් වලට දෙන්නේ නැහැ කියලා. අපේ ඉස්කෝල සම්බන්ධිත කානිවල් අරෝම අවුරුදු ගණනක් තිබුණා එතන. අපි ඒකට ගඟ වෙලා තිබුණා. මොකද ක්‍රීඩා පිටිය විතරයි ජූනියර් ක්‍රිකට් වලට ඉස්කෝල 30කට තියෙන එක. දැන් මේක හදිස්සියෙම දේශපාලන රැස්වීම වලට ගන්න තීන්දුව වරන් තියෙනවා. ඒ තවත් පිටින දෙකක් තියෙනවා එමත්තුමා කොටු ඇතුලේ තියෙන මහින්ද විජේසේකර ක්‍රීඩාංගණය පහුගිය අරු ජනාධිපතිතුමා සම්බන්ධ ක්‍රීඩාංගණය. ඒ වගේම පහුගිය ජනතා විමුක්ති පෙරමුණ මැදිණිය කරපු බීච් පාක් එක තියෙනවා ඕන තරම් කරන්න. තව යංගත ක්‍රීඩාංගණයේ ප්‍රධාන ක්‍රීඩාංගණය මැදි තීරුවක් තියෙනවා. අර ක්‍රීඩාංගණය දැන් ස්ටේජ් ගහලා සේරම කරායින් පස්සේ ආයෙත් ඒක මාස ගාණක් යනවා සංස්කරණය කරන එක. නගර සභාව ගත්ත තීන්දුවට පරිබාහිර යමෙන් කුමන හෝ දේශපාලන පක්ෂයක් පක්ෂ කිහිපයක් ඒ සඳහා කටයුතු කරනවා. ඒ නිසා නගරයේ සහ පාසල් 30ක දරුවන්ගේ ගුරුවරුන්ගේ ලොකු දෙමාපියන්ගේ ලොකු විරෝධයක් තියෙනවා. ඒක සනජයසිරිය ක්‍රීඩාංගණය දේශපාලන රැස්වීම සඳහා නොගන්න කියන කාරණාව ගරු ඇමතුමාගේ
ගරු
කතානායකතුමා අපේ ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා පැහැදිලි කිරීම ගැන. දැන් වාර විභාග පාසල්වල පවත්වනකොට විෂය නිර්දේශය අවසන් කරන්නේ නැතුව ඉතාම කෙටි කාලයක් තුල මේ දවස්වල වාර විභාග පවත්වනවා. දැන් දකුණු පළාතේ ඔබතුමත් දන්නවා කතානායකතුමනි පහුගිය වාර විභාගයේ පවත්වලා මාසයක් ඇතුළත දැන් මේ දවස්වල නැවත වාර විභාග කරනවා. හැබැයි දරුවන්ගේ පාසල්වල අදාළ විෂය නිර්දේශය අවසන් කළා නැහැ. ඒ නිසා මේ ආකාරයට වාර විභාගවලට දෙන දෙනවා වගේම ඒක හොඳයි කඩිනමින් කරන එක. හැබැයි විෂය නිර්දේශය අවසන් කරාද කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි තව ඒක පොයින්ට් අවඩ මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වෙනවා. දැන් මැතිවරණය පැවැත්වෙන වෙලාවේ ශ්‍රී ලංකා පොලිසිය දැන් වඳුරඹ පොලිසියෙන් මේ වෙන විට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කාර්යාලවල තියෙන කටවුට් ඉවත් කරනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාර්යාලවල තියෙන කටවුට් ඉවත් කරන්නේ නැහැ. ඉතින් පොලිසියට අපි කිව්වා තියනවා නම් ඔක්කොම තියන්න නැත්නම් ඔක්කොම ඉවත් කරන්න. හැබැයි තාම අපේක්ෂකයෝ වෙලත් නැහැ. ඇයි මේ බය කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පොලිසිය නිර්පාක්ෂිකව කටයුතු කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ පිළිබඳව මැතිවරණ කොමිෂමට ඔබතුමා දැනුවත් කරන්න කියලා මම ලයි
කාලේ අවසානයි ඒ ප්‍රශ්න වලට. ඔව් වැදගත් ප්‍රශ්නයක් නෑ. වෙනම මැතිතුමා එක්ක මුණ ගැහෙන්න දැන් මේ වෙලාවේ ප්‍රශ්න එකක්වත් ගේන්න බෑ. හරි ඉවරයි. හරි බෑ. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ සභානායකතුමයින්
ගරු කතානායකතුමනි ගොඩක් ඉන්න ගරු කතානායකතුමනි ෆින්ලන්තයේ 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගත්තේ. සිංගප්පූරුව 2000 පටන් ගත්තේ ස්ටෙම් එඩුකේෂන්. චීනයත් ඒ වකවානුව. ඉතින් ඒ රටවල මට්ටමට එන්න තමයි අපි උත්සාහ කරන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක. ඉතින් ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා ඒ වැඩේට යන්. දැන් අපි ආරම්භ කරලා තින්නේ. ඒ වගේම අර ක්‍රීඩාංගණයේ ප්‍රශ්නේ අපි දැනුම් දෙන්නම් චක්ලේකණේකින් පාසල් ක්‍රීඩාංගණ උපතුමන්ලා එකඟ නම් එවැනි දේශපාලන රැස්වීම් වලට දෙන්න එක නවත්තන්නයි කියලා ඒ කාරණේත් අපි දැනුම් දෙන්නම්. එතකොට අපිට ඒක ගැටලුවක් වෙන්නේ.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කරන්න ගරු සභානායකතුමා. ඔබතුමා දැන් කාලය කොච්චර ගත්තද විපක්ෂ නායකතුමා? ඈ
අද සභානායකතුමා දැන් මේ මොහොත වෙන විට ඊශ්‍රායල් රටේ ඉමර්ජන්සි හොට්ලයින්ස් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම විදේශ රටවලින් ඊශ්‍රායලයේ සේවය කරන ඒ ප්‍රජාවට ඉමර්ජන්සි හොට්ලයින් එකක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මම කියන්න කැමති අපේ රටෙත් විශාල ප්‍රමාණයක් ඊශ්‍රායල් රටේ සේවය කරන. එතකොට ඒ අයගේ ජීවිතාරක්ෂාව පිළිබඳව රජය විධිමත් වැඩසටහනක් විධිමත් වැඩපිළිවෙලක් ඒ අදාළ තානාපති කාර්යාල සහ ඒ කන්සල් කාර්යාල ඒ වගේම විශේෂයෙන්ම මම ඊශ්‍රායලයේ පමණක් නෙවෙයි මැද පෙරදිග රටවල් වලත් අපේ ඒ රටවල් වල රැකියාවල නිරත වී සිටින ඔබම දන්නවා අපේ රටට ලබා දෙන ඒ ප්‍රේෂණ ප්‍රමාණයෙන් තමයි අපි මේ ටිකවත් මේ රටක් හැටියට ගොඩෙන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව යම්කිසි විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අතිශයින්ම වගකීමක් වෙනවා මේ රජයේ. මොකද දැනටමත් ඒ යුදමය තත්ත්වය උත්සන්න වෙන තත්ත්වයක් සිද්ධ වෙනවා. මං හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ ඒරියල් බොම්බාඩ්මන්ට්ස් ඒ ප්‍රහාර ක්‍රියාත්මක වෙන තත්ත්වයක් තියෙන්නේ. ඉන් ශ්‍රී ලාංකීය ප්‍රජාව ඊශ්‍රායලයේ සහ අනෙකුත් මැද පෙරදිග රටවල ඒ සේවය කරන අය වෙනුවෙන් විශේෂිත වූ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඔබතුමන්ලාගේ වගකීමයි. කරුණාකරලා ඒක පිළිබඳව වහාම අවධානය යොමු කරන්න කියලා
බණායකතුමා ප්‍රධාන වැඩකටයුතු ආරම්භ කරන්න.
ගරු කථානායකතුමනි, මා දන්නා පමණින් සතියකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යතුමා ඒ සම්බන්ධ අදාළ පාර්ශ්වයන් එකතු කළා, పూర్ව සැලැස්මක් ඇති කළා තියෙනවා. අද ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අටේ විධිවිධාන කුමක් සඳහන් තිබුණද, අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව పూర్ව භාග 9:30 සිට 12:30 දක්වාද, අපර භාග 1 සිට 5:30 දක්වාද විය යුතුය, పూర్ව භාග 10:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය, අපර භාග 5:30 කථානායකතුමා ප්‍රශ්න නවීමසා පාර්ලිමේන්තුව කල්
සභාවයකද
අයි
පේමනාත් දොළොවත්ත මෙතුමා පනත් කිටුම් ප්‍රතිපත් කරන්න.
රූ කථානායකතුමනි, මම හිතන්නේ ඔබතුමාගේ හිත හොඳකම ප්‍රයෝගී කරගෙන සම්පූර්ණ මේ පාර්ලිමේන්තුවේ කාලය හිට මෙට කර ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. ප්‍රශ්න ඔහේ ඕන විදිහට අහනවා. අපි ආණ්ඩුවට කිසි වෙලාවක අද ඔබතුමායි කාලේ නාස්ති කරේ නෑ. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ අදාළ පනත මේ විදේශීය වෛද්‍යවරුන් තමයි ගරු කථානායකතුමනි යම් ආකාරයක මේ අය එකතු වෙලා එක්වීමක් සිද්ධ කරන්නේ, මේ සංස්ථාපනය කරන්න ඉදිරිපත් කරලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර පාරම්පරික සිහල වේදියේ සභාව ITSC සංස්ථාගත කිරීමේ පනත් කෙටුපත මම ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, ස්ථිර කරනවා අපේ උදේ කර්මතුමා.
නායකතුමනි, ගරු අනුරුද්ධ සානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 යටතේ 2024/7/11 දින ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ලද ප්‍රශ්නය සඳහා එදින සභාවේදී ගරු අනුරුද්ධ සානායක මහතා සහ ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා අතර ඇති කරගන්නා ලද එකඟතාවයේ පරිදි එම ප්‍රශ්නය සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් එවන ලද පිළිතුර හැන්සාඩ් වාර්තාවල ඇතුළත් කිරීම සඳහා මම සභාගත
කරනි. පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම් පත දෙවැනි වර කියවීම.
Honorable Speaker, I am moving Provincial Council
Sabanayakam.
Give me a minute. I have to attend to some other matters after you on.
Huh? Yes, please, go ahead.
Yes, move it. Oh, eka vyavastha karthu pilibanda karaswavita yamukuliti kila yavajan.
Sabha eka gada?
Okay, Legislative Council. Right. It's done. ගරු
ඒ අනුව ව්‍යවස්ථාදායක කාරක සභාවට පනත ඉදිරිපත් කරනු ලැබේ.
රයිට්.
සභාව කල් තැබීම. සභාව කල් තැබීම.
විමල්ගේ
කාලය ඔබතුමා ආයි දැන් තුන්වෙනි වතාවට ඔය ගන්න.
ඕනේ.
අද වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ මට.
මම දැනගන්න කැමති ගරු කථානායකතුමනි, දැන් පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැම්මේ පැවති යහපාලන ආණ්ඩුව. එතකොට මේ දැන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි. එතකොට ඒ දක්වා කෙටි කාලය ඇතුළත මේ පළාත් සභා මැතිවරණ පනත් සංශෝධන පනත් කිටුම් පතක් මේ සභාවට ගෙනීමේ පරමාර්ථය කුමක්ද? මොකද අපි දන්නවා ඒ කියන්නේ පළාත් සභාවේ මහ ඇමතිට අභිමත කැමති ආණ්ඩුකාරයෙක් පත් කරගත්තොත් පොලිස් ප්‍රඥාප්තිය, ඒ වගේම අනෙකුත් පරිසර ප්‍රඥාප්තිය, ඕනම ඉඩම් ප්‍රඥාප්තිය ඇතුළු ප්‍රඥාප්ති තොග පිටින් සම්මත කරගන්න පුළුවන්. එතකොට අර 19 වෙනි සංශෝධනයෙන්, ඔය පළාත් සභා සංශෝධනයෙන් එදා JR ජයවර්ධන ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙච්ච ආරක්ෂිත දැල් සියල්ල ඉවත්ව යනවා. මම මේ මං අනුමාන කරනවා ජනාධිපතිවරණයට පෙර මේක මේ ගේන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ලබා ගැනීමේ ගුණ්ඩුවක් හැටියට. ඒ නිසා මේක කරුණාකර සදාචාරාත්මක නැහැ. අපි ඉල්ලා හිටිනවා මේ ගරු සභාවෙන්, ගරු සභානායකතුමාගෙන් මෙවැනි ඡන්ද ගුණ්ඩු
ඒකනේ අපි ඔබතුමාගෙත් මගෙත් සාක්කුව යනව නෙවෙයි. අපි උතුරේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු සියලු දෙනාටම බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා මේ වෙලාවේ මේ වෙඩි චන්දගුණ්ඩු පාවිච්චි කරන්න
ඉඩ තියන්න
එපා කියලා ඉතාවුනේ
කමින් ඉඳලා. පාවිච්චි වෙන්න ඕනේ මේ සභාවේ යෝජනා සම්මත වෙලා මේක විවාදයක් වෙලා.
නායකතුමනි මේකේ
දීර්ඝ ක්‍රියාදාමයක් විතරයි
තියෙනවා. ඒකේ ඒ සඳහා පෞද්ගලික මන්ත්‍රීවරගේ යෝජනාවක් එන්න පුළුවන්. ඒක මාස 6ක් තිබිලා ඊට පස්සේ තමයි න්‍යායපත්‍රයට එන්නේ. ඊට පස්සේ ව්‍යවස්ථාදායක සභාවට ගිහිල්ලා එතන මේක සාකච්ඡා කළා. නැවත අවසාන ගැටුම්පතක් හදලා ඒක ආවෙන් පස්සේ ඒක නැවත ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට ලක්
කරනවා. දුර ගමනක් යන්න තියෙනවා.
ඒ නිසා මේක හදිස්සිය වෙන දෙයක් නෙවෙයි. ඒක ක්‍රියාදාමයක්. හැබැයි පළාත් සභා මැතිවරණ තියන්න බැරුව දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලා තිනවා. පළාත් සභා මැතිවරණ යම් ක්‍රමයක් කරතේ පැවැත්වීම සඳහා ඉඩකඩ මේකෙන් සැලසීම තමයි ප්‍රධාන පරමාර්ථය වෙලා
තියෙන්නේ. හරි. සභානායකතුමා සභාව කල් තැබීම් දොළොවත්ත මන්තුමා ඔබතුමා දැන් ආයේ තව දොළොවත්ත මන්තුමා
සර් ගෞරවයෙන් මම මේ අවස්ථාවේ එය මම මතක් කරේ නැත්නම් වැරද්දක් වෙනවා. මේ අදාළ මේ සියල වේදේ සභාව සංස්ථාගත කිරීමේ පනත් කඩුපන් සම්බන්ධයෙන් මේ අදාළ මැදිහත්වීම සඳහා හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මහරසිංහ මැතිතුමා විශාල වශයෙන් දායක වුණා. එතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහාය දැක්වීම සම්බන්ධයෙන්.